සම්පජඤ්ඤ භාවනාව කුමක්දයි පැහැදිලි කරලා දෙන්න කියලා මේ ඉල්ලීමක් කරනවා. සම්පජඤ්ඤ භාවනාව කියලා දැන් කියන්නේ මනස සිහියෙන් යුක්තව. ඒ කියන්නේ ඒ මොහොතේදී ඒ කටයුතු සකස් වෙන වෙලාවේදී. අර කියන අපි මුලින් කිව්ව මූල ධර්මයේ තමයි එකක භාවනාවක් මේ තියෙන්නේ. ලෝභයක්, දේශයක්, මෝහයක් හට ගන්නවා නම් තමන් කරන කියන හිතන දේවල් වලදී. ඒ කරන මුළු වැඩපිළ ඒ මොහොතේම දැනගන්න හැකියාව ලැබුණා නම් ඒ අවස්ථාවේදීම ඒ කාරණේ ගැනිනවා. කොහොමද දකින්නේ? මේ සම්පජඤ්ඤ හතරක් තියෙනවා. සාත්තක සම්පජඤ්ඤ, තප්පාය සම්පජඤ්ඤ, ගෝචර සම්පජඤ්ඤ, අසම්මෝහ සම්පජඤ්ඤ කියන. දැන් තමන් කරන කියන හිතන කටයුතු පැලක් තියෙනවා. මේක නිවන් දැකීමේ කොච්චර සාර්ථක වැඩපිළිවෙලක් වෙනවා. දැන් මේක දකින්න ඕන. මේ විදිහට හිතුවොත් නිවන් දකින්නේ කොහොමද? මේ විදිහට කතා කරනවා නම් මේ විදිහට වචන භාවිතා කරන්න පටන් ගත්තොත් නිවන්ට උපනිශ්‍රේ වෙන්නේ කොහොමද? මෙහෙම ක්‍රියාත්මක කළොත් ඒක නිවන්ට උපනිශ්‍රේ වෙන්නේ කොහොමද කියලා. අනිත් සාර්ථක වෙන ආකාරය දකින්න ඕන. මලාන් වලින් Taman තේරුම් ගන්න ඕන. අපි තමයි මේ වදියා. රූපං අනිච්චං වේදනා අනිච්චා සංඥා අනිච්චා සංඛාරා අනිච්චා විඥානං අනිච්චං ති භාවනාවක් කරනවා. දැන් මේ කරන කියලා වචන ටික සාර්ථකව නිවන් දකින්න මාර්ගයක් වෙනවාද? කොහොමද වෙන්නේ? රූපේ පිළිබඳව අනිච්චතාවයේ සිහි කරනකොට මගේ රූපං අනිච්චං කියන එක සිහි වෙනවනะ. රූපියෝ එකක්වත් කැමති ආකාරයෙන් පවතින්නේ නැහැ. හටගත්ත යමක් ඇත්නම් විපරිණාමයට පත් වෙලා වෙනසීම රූපියන්ගේ ස්වභාවය. එහෙම රූපයන්ගේ ධර්මතාවයක් එහෙම තියෙදි මම මේ රූපයේ යම්කිසි ආකාරයේ මම කැමතියි පවත්වා ගන්න බලාපොරොත්තු වෙයි. මේක මෙසේ නොවේවා මේ රූපයේ මේ ස්වභාවය ඉක්ම වේවා කියලා මම හිතුවට මේක වෙනවාද? කැමතියි පවතිනවද නැද්ද? මෙන්න මේක කලින් බනහලා තේරුම් ගත්තහම දකින්න. රූපය කැමතිසේ පවතිනේවා නෙමෙයි. බලාපොරොත්තු වෙන්නේ ඉස්සර දේවල් නෙමෙයි. මෙන්න මේ කාරණේ තේරුම් ගත්ත කෙනා මෙන්න මේ හේතුවෙනි රූපං අනිච්චං කියන්නේ කියලා කියනවා. හිතන්න. එයා රූපයන්ගේ අසාරත්වයේ දකින්නවා. රූපයන් කෙරෙහි බැදි බැදි තිබුණ හිතක් තිබුණොත් ඒක අත්හැරෙනවද නැත්නම් පවති වැඩි වෙනවා. ධර්මානුකූලව කල්පනා කරලා බලන්න. මේ මනවලන රූපය සාරයි කියන නිගමනයේ හිටියෝ. ඔහුට රාග දේශ මොහ වැඩිنده හේතු වෙනවා. ඒක පැහැදිලිව පේනවා. මේ මනවලන රූපය අසාරයි කියලා දැකින ධර්මයක් මෙහි කරන්න පටන් ගත්තා. ඒ හේතුව නිසා මේ රූපය හරි වටිනවා කියලා හිතා හිටව මුලා දෘෂ්ටිය විදෙන්න හේතු වෙනවා කියලා දකින්න. ඒ මුලා දෘෂ්ටිය විදිලා ගියා නම් මොකද වෙන්නේ? රූපයන් කෙරෙහි යම් සාරා කියන දෘෂ්ටිය විදිලා ගියා. රූප කෙරෙහි යම් චන්ද රාගයක් තිබුණා නම් ඒක විදිලා යන බව දකින්න. එහෙනම් රූප කෙරෙහි චන්ද රාගය විදිලා ගියා නම් අතීත අනාගත වර්තමාන සියලු රූපයන්ගේ ස්වභාවය ඔකගෙ දැක්කහම රූපස්කන්ධයේ සියලු චන්ද රාගය විදිලා බව දන්නවා. රූපස්කන්ධයේ චන්ද රාගය විදි ගියා නම් නැවත උපාදානිත හේතු වෙන්නේ නැහැ කියලා දන්නවා. උපාදාන නිරෝධ නම් භව නිරෝධයි, භව නිරෝධ නම් ජාති නිරෝධයි, එහෙනම් ජරා මරණ ශෝක පරිදේව දුක් දෝමනස සියල්ල නිරෝධ වෙන මුල උතනයි. එනම් රූපං අනිච්චං කියන එක සාර්ථකද නැද්ද? රූපං අනිච්චං කියන යථාර්ථය දැනගෙන සීකරණ එක සාර්ථකයි කියලා දකින්න. මේ තමයි නෝනින් දකි සාර්ථක සම්පජාන. දැන් මේ ටික කරගෙන ගියොත් නිවනට හේතුකාරකින සත්‍යය වෙනවද? මේ වචන පිළ. ඔය වචන පිළත් එක්කලා සීකරණයට මට අදහස වැටහෙනවා. ඔය වචන පිළ තියෙන සම්මත වචන පිළක් තියෙන ඔය අදහස ගන්නද? එනිසා මේ වචන පිළ භාවිතා කළොත් නිවන් දැකීමට සත්‍යය වෙනවද? ආනුවණින් ගත අපාය අම්පලයි. දැන් නිවන් දැකීමට මේ වස්තු ඇතුළු කළොත් ගෝචර වස්තුවක්. මේ වචන පිළ නිවන් දැකීමට ගෝචරද? අගෝචරද? රාගයේ හේතු වෙන වැඩක් නම් මේ සින්දුවක් නම් කිය කිහිටිය නිවන්ට අගෝචරයි. වීතරාගී, වීතදෝෂී, වීතමෝහි බවට පත් කරන්නා වූ විබද්ධහමක් නම් ඇතුළු කළේ නිවන්ට ගෝචරයි. අනුගෝචර සම්පදන්. කාමයේ දේශයේද මොහයේ හේතු වෙන්නා වූ වතන පිළක් නම් භාවිතා කළේ. ඒක මොහේදයි. මුලාවට පත් කරන අනිස කවදා නිවන් බග වහන. සාගතයේ දේශක්තයේ මොහක්තයේ හේතුන් ලෝක යථාර්ථය දකින අදහස දෙන වතන පිළක් නම් භාවිතා කළේ. ඒ හේතුවෙන් මුලාවෙන් අහක් කරලා අසම්මෝහයට පත් කරන යථාර්ථයේ පත් කරන අමෝහයට පත් කරන. එහෙනම් අසම්මෝහ සම්පජන්ය. මෙන්න මේ වගේ අපි එකක් අරගෙන එකින් එක අරගෙන. තමන් කරන කියන වැඩ පිළිවෙලක් තියෙනවා නම් ඔය වැඩ පිළිවෙල සාත්තක සම්පජඤ්ඤ ගෝචර අසම්ම ඔය විදිහට සාත්තක සප්පාය ගෝචර අසම්මෝහ කියන මේ හතරට දාලා බලන්න පුරුදු වෙන්න ඕනේ. මේක මුලදි ටිකක් අමාරුවෙන් කරගෙන ගියා. මේක හොඳට හැල ගැහිලා එනකොට. නම් කිසි වැඩක් කරන්න හිතක් එනකොට මේ මොහොතේම සාර්ථකද නැද්ද? සප්පායද අසප්පායද? ගෝචරද අගෝචරද? අසම්මෝහද සම්මෝහද කියලා. මේ කාරණා ටික මතු වෙලා එනවා. අන්න එන්න පටන් ගත්තාට පස්සේ කියනවා සම්පජඤ්ඤ භාවනාව වැඩුණා. ඇහිතිය ගන්න මොහොතකදී ඔය ටික වැටහිලා ආවනම් එහෙම යම් අදහසක් කරන්න හදනකොට කියන්න හදනකොට හිතනකොට ඇහිතිය ගන්න තරම් මොහොතකදී වැටහෙන්න පටන් ගත්තා නම් කියනවා සම්පජඤ්ඤ භාවනාව පූර්ණ වුණා. අරිහත්තුන් වහන්සේගේ ස්වභාවය. යම් කෙනෙක් මේ භාවනාව කරගෙන යනකොට මෙහෙම හිතන්න පුරුදු වෙනකොට වැඩේ කරලා ඉවරයි මොකක් හරි හොඳ හෝ නරක. ඊට පස්සේ මතක් වෙනවා මේක මේ ආකාරයෙන් හොඳ වුණේ මේ ආකාරයෙන් නරක් වුණේ කියලා. හැබැයි එහෙම වැටහෙනවා තව වැඩේ නෙහිද. ඒ වෙලාවේදී ඔහොම මොකද කරන්නේ? සාර්ථක නැති, සප්පාය නැති, ගෝචර නැති මුලාවල පත් කරන එකක් නම් තමන් කෙළුවේ කිව්වේ. ඔහුට ලැජ්ජා හිතෙන්නේ. අනේ මං වාගේ මොලේ මෙච්චර ඇත්ත දැනගෙන මිදෙන වාගේ මෙච්චර පිණිපිනි. තවත් නම් මේකෙන් අහා කියලා මේ උලා වෙලක් නිකලේ. මට මේක මේ මොහොතේ සිහිුන්නේ නැහනේ. ඇයි හේතු? මම සිහි කිරීමේ තව ප්‍රගුණ කළා මදි. එහෙනම් භාවනාව තව දුර වළංගු. යලි යලි ප්‍රගුණ කළා ඉතින් ආයිත් සංගරි පිහිදලා. දැන් නම් එහෙම වෙන්න ඉන්න තියන්නේ. යම් කිසි වැඩක් කරන්න හදනකොටම පුළුවන් උත්සාහ කරනවා. ඔය ටික බලාගන්න. මෙන්න මේක ඥාන වර්ධනය කරන එක්තරාසිය භාවනාව. මෙන්න මෙහෙම කරගෙන කරගෙන යනකොට ක්‍රමක්‍රමී ඥානයේ වැඩිලා වැඩිලා පූර්ණ වෙලා එනකොට එකින් එකට අසාර්ථකත්වයේ දැකලා ලෝකේ අසාර්ථකත්වයේ වැටහෙනවා. අතරින් වෙලී මිදීමේ ලබන සාන්තිය සාර්ථකත්වයේ යහපත වැටහෙනවා. නා තත්ත්වයේ වැටහෙනවා. මේ වැටහෙනකොට අර ලෝකයේ ජීවිත බලාපොරොත්තු පංචස්කන්ධය පිළිබඳ වෙන සියලුම ක්‍රියාදාමයන් හිතවිලි ක්‍රියාවන් වලින් ක්‍රියාත්මක කරපු සියල්ල පිළිබඳ මේ බලාපොරොත්තු අසාරයි කියලා වැටහෙලා අතරින් ඉඳ පටන් ගන්නවා. මෙන්න මේ අතරීම නිසා නිවන් මාර්ග වර්ධනය වෙලා සෝවාන් සකෘදාගාමි අනාගාමි හරියක් කියන මාර්ග අවබෝධයේ හේතු වෙනවා. ඉතින් පළවෙනි ධර්ම අවස්ථාව ලබා ගැනීමෙන් තමයි සෝවාන් කියන අවස්ථාවට ඉන්නේ. ඒක බණ අහලා ඒක තේරුම් ගත්තා. මාර්ගයේ සැක නැතුව තේරුම් ගත්තා කියන්නේ සෝවාන් ඵලයටපත් වෙනවා. ඊට පස්සේ තියෙන මාර්ගය අනුගමනය කරලා සකෘදාගාමි අනාගාමි සත්‍යයෙන් සුද්ධ කරගෙන පූර්ණ කරගෙන අරිහත්යෙන් ඇහිපිය ගහන මොහතරම් ප්‍රමාණයකදී සාධීර ද්වේෂීර මොහොතිනේක දැනගෙන මේ මොහොතේම අත්හැරී නොවැළී මිදී ගියා නම් නැවත ඉන්නත් සත්‍යෙමපත් වුණා නම් හිත උපදිනකොටම ඒ සත්‍යෙ මිදී ගියා නම් තමයි දැනෙන්න පටන් ගන්නවා. දැන් අභ්‍යන්තරේම අනුසේ විදිලා ගියා. ඒ නිසායි දැන් අරමුණ එනවා රාගියමත් එකමතු වෙන්නේ. ඉස්සර මම වදන කාලේ අරමුණ එනවා රාගියත් එකමතු වෙනවා. මතු වෙනකොට විදර්ශනා කරනවා රාගිය විදිලා යනවා. මම ඒකින් සංවය වෙනවා. දැන් මෙහෙමයි මාර්ගය වැඩි. දැනුත් ඒ බඳු අරමුණ වෙනවා. කවදා හරි දවසක දකින්න හම්බෙනවා. අරමුණ එනවා අරමුණ වෙනවා මිසක් එයින් එහාට ඉක්ම ගිහලා රාගියත් එක ඉන්නේ නැහැ. ඇයි නැත්තේ? හිතලා බැලුවා තේන්නේ නැහැ. මොකක් නිසාද? රාග අනුසේ විඳිලා. ඇතුලින් ඉවරයි. එහෙනම් දැනගන්න විදුනේ විදුනේ මේ දැනගන්නේ. කොරන් තියෙන හැය කොරලා ඉවරයි. අභ්‍යන්තරේ කුණ ඉවරයි. ඒක නිසා නැවත අනුසයක් නැහැ. අවිද්‍ය අනුසේ විඳිලා. ඉවර වුණා නම් දැනගන්න ඉවරයි කියේ. ඉදාට කීය හැකි අරිහත්යෙට වත් වුණා. කරන් තියෙන හැය කොරලා ඉවරයි. මතු සතර ගම නවත්තන්න කරන්න දෙයක් නැහැ සම්පූර්ණයි. මං අරිහත් කියලා කියන්න පුළුවන් ඉදාට. ධර්මයේ දැනගෙන ධර්මයේ තුලින් ඔය තීරණ ගන්නවා මිසක් එක එක කෙනාගෙන් අහලා උඩ ගියා දහලා එළියක් දැකලා දහලා ඒ මොකද කියලා ඒක සෝවාන් කියවට එහෙම හරියන්නේ නැහැ. මේ ධර්මයේ තුලින් මේ සියලු විනිශ්චය එන්න ඕනේ. මේ ඔය ආකාරයෙන් තේරුම් බලගෙන කටයුතු කරන්න ඕනේ.